ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාවටයි පත් වෙලා තියෙන්නේ. මේ ධර්ම දේශනාවට සූදානම් වෙලා සීළු දෙනාම සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුලින්ම මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ සරුවචන වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන මහා චත්තාරීසක සූත්‍රය. ඒ සූත්‍රේ ප්‍රධාන වශයෙන්ම අරමුණු කරගෙන සරුවචන වහන්සේ මේ සම්මා දිට්ඨි මුල් කරගත්ත නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය මුල් කරගෙන ඒ කෙළවර තියෙන සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් පාඩපත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් වෙනත් උපක්‍රම ඉදිරිපත් කිරීමක් තමයි මේ සූත්‍රයෙන් කරන්නේ. ඒ කියන්නේ සම්මා සමාධියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ සඳහන් වෙලා තියෙන සම්මා සමාධියේ සමාධියෙන් කුළු ගැන්වෙන දේශනා ක්‍රමයක් අරගෙන ඒ සියල්ලටම සම්මා දිට්ඨිය මුල් වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ආර්ය සම්මා සමාධිය විදිහට මෙතනදී එහෙම නැත්නම් මේ චක්කාරීසක සූත්‍රයේදී සර්වචනසේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙළවර තියෙන සම්මා සමාධියයි. අපි මුලින් සඳහන් කරගත්ත විදිහට හුඟක් තැන්වල තියෙන්නේ උපේක්ෂා සති පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියන එක තමයි. අනිත් තැන්වල තියෙන්නේ උපේක්ෂාවෙන් සතියෙන් අන්නරේ ලැබුවා වූ හතරවෙනි ධ්‍යානය තමයි සම්මා සමාධි විදිහට වර්ණගන්නේ. ඔක් මේ මා චත්තාරිසක සූත්‍රයේදී විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානට දක්වන සම්මා සමාධිය ආර්ය මාර්ග සම්මා සමාධියක් විදිහට වර්ණගනවා. ඒ සඳහා සම්මා දිට්ඨිය මුල් වෙන බවත් සම්මා දිට්ඨි මුල් කරගෙන ඊතුරු මාර්ගාංග පිළිවෙලින් මේ සමාධිය ලබන බවයි කථා ශරීරයේ සාරාංශය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් අපි මේ වැඩමුළුව සඳහා විශේෂයෙන් ඉදිරිපත් කරගත්තේ සූත්‍රයේ නැද හරියක සඳහන් වෙන මේ සම්මා සංකප්පය, ඒ අනුව සම්මා වාචා, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස්. මේවා එකිනෙකට ධර්ම පරම්පරාවක් විදිහට පෙළගැසීලා තියෙනවා. මේවට පටිච්ච සමුප්පන්න ධර්ම කියලා කියනවා. සම්මා දිට්ඨි ඇතිතාක් සම්මා සංකප්පේ වැඩෙනවා. සම්මා සංකප්පේ ඇතිතාක් සම්මා වාචා වැඩෙනවා. සම්මා වාචා වැඩෙන තාක් සම්මා කම්මන්තේ වැඩෙනවා. සම්මා කම්මන්තේ වැඩෙන තාක් සම්මා ආජීවය වැඩෙනවා කියලයි අපි මෙතෙක් කරපු අද කරන්න බලාපොරොත්තු වෙන කොටසත් එක්ක පින්ඩාර්ථය වශයෙන් ගන්න තියෙන්නේ. ඉතින් මේක තවත් පිටුකලොත් පේන තියෙන්නේ ප්‍රඥාව කොහොමද සීලයට තුඩු දෙන්නේ කියලා. ඉතින් ඒකත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට සීල සමාධි ප්‍රඥා කියන සාමාන්‍ය ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රඥා සීල සමාධි කියන හැඩේ ඉදිරිපත් කරන ආකාරයේ වෙනසක් තියෙනවා. ඒ වෙනස සතිස් බෝධිපාක්ෂික ධර්මවල වගේ ආධුනික යෝගාවචරිකුට පෙන්වන අවස්ථාව වගේ නෙමෙයි. මෙතෙන්ට එනකොට ප්‍රඥාව මුල් කරගන්නා බවයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ සීල ප්‍රඥා කියන දෙක ඊටාම සමීපව අතිනත ගැනීමක් කරනවා. ඒ අතිනත ගැනීම වැඩියෙන්ම හඳුනගෙන නැත්නම් හොඳින්ම අඳුනගත්ත ශාස්ත්‍රඥ වහන්සේ නාමක තමයි සරුවචන වහන්සේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා කාටරි ප්‍රඥාවක් නැත්නම් එයාට සීලයක් රකින්න බෑ, සීලයක් පිළිထන්න බෑ. කිසි කෙනෙක් සීලයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ මිනිසයා ප්‍රඥාවන්ත බවට ලකුණක්. ඒ වගේම කෙනෙකුට ප්‍රඥාවක් පිහිටන්නේ සීලයක් නැතුව. සීලයෙන් තොරව තියෙන ප්‍රඥාවල් ඔක්කොම ඒවා ෂට ප්‍රඥාවල්, එහෙම නැත්නම් ඒ හානිකර ප්‍රඥාවල්. ඒවා අර්ධ දැනුමක් වශයෙන් සඳහන් කරනවා. කෙසේ නමුත් කිසිම කෙනෙක් ලෝකයේ ඒ ප්‍රඥාවයි ඒ සීලයයි අංග සම්පූර්ණත් නැහැ. මේක හැම වෙලාවෙම එකට එක විසම බරව සමබර නොවි තමයි පවතින්නේ. ඒක ඉතින් ඇත්තට ආරම්භයේ ප්‍රශ්නෙකුත් නැහැ. සීලෙන් පටන් අරගෙන සද්ධාව මුල් කරගෙන යන ඇත්තන්ටත් පාර තියෙනවා. ප්‍රඥාව මුල් කරගෙන විමර්ශන බුද්ධිය ඉදිරිපත් කරන යන්ටත් පාර තියෙනවා. මේක යන්න යන්න වෙන්නේ ඒ තමන් ළඟ තියෙන ඒ ගුණ නැවත නැවත සලකා බලමින් අලුත් වැඩියා කරමින් අංග සම්පූර්ණ කරගන්න දහසකුත් එකක් වාර පැමිණෙනවා. අවස්ථාවල් පැමිණෙනවා. අන්නේ පැමිණෙන හැම අවස්ථාවක්ම පැහැර නොහැර දිගින් දිගටම කටයුතු කරන්න විශාල විවෘත මනසක් අවශ්‍යයි. ඒ නිසා අපි සද්ධා මාර්ගයෙන් පිළිපන්න සීලයේ මුල් කරගෙන ප්‍රඥාවට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් පටන් අරගෙන විමර්ශන බුද්ධිය හරහා එනේන අවස්ථාවේ සීලය පිළියම් කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී දෙන්නගෙම සමානකමක් තියෙනවා. ඉතින් මේක සර්වචනසකේ දේශනා විලාස කියලායි කියන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ගියාම පුද්ගලයාගේ අධ්‍යාශය අනුව දේශනා විලාස වෙනස් කරනවා. මේ පුද්ගල ශ්‍රද්ධාවෙන් පටන් ගන්න කෙනෙක් නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයට කියලා දෙනවා. ප්‍රඥාවෙන් පටන් ගන්න කෙනෙක් නම් ප්‍රඥා සීල සමාධි ක්‍රමයට කියලා දෙනවා. කෙසේ නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මේ ප්‍රඥාව මුල් කරගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් අපි ඊයේ දක්වා සකස් කරගත්ත එහෙම නැත්නම් ගොනු කරගත්ත මේ කර්ණු අනුව යම් කිසි කෙනෙකුට තමන්ගේ ගුණ චරිතයේ මිනුම් දණ්ඩ විදියට තමන්ගේ වචන වල තියෙන වටිනාකම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා වග වෙන්න පටන් අරගත්තොත් තමන් කරන වචන ගැන ඒක ඒ පුද්ගලයාගේ සීලයේ පළවෙනිම වැදගත් වූම වෙනසක් ඇති කරනවා. එහෙම නැත්නම් සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති කියලා ඒ පුද්ගලයාගේ වචී සංවරය ඇති වුණාට පස්සේ තමයි කියනවා කාය සංවරයක් ඇති වෙන්නේ. කම්මන්ත කියන්නේ මෙතන අදහස් කරන්නේ කායික චර්යාව දුස්චරිත සුචරිත. ඒක නිසා කෙනෙකුට කාය සුචරිතයක් හදාගන්න ඕනේ නම් එතනින් පටන් ගන්න බෑ. ඒටි ඉස්සල්ල වචී සුචරිතේ හරහා තමයි කාය සුචරිතයට යන්නේ. ඒක සාමාන්‍ය ලෝක නැත්නම් මේ ලෝකේ පවතින සදාචාරයත් එක්ක බලනකොට එච්චර පිළිගත් ධර්මයක් නෙමෙයි. ලෝකේ සාමාන්‍ය ක්‍රමයේ හැටියට යගේ ක්‍රියාකාරකම් හැසිරීම් ටික පිළිවෙලකට තියෙනවා නම් ඒ මනුස්සයා හැදිච්ච මනුස්සෙක්, සාන්ත මනුස්සෙක්, කීකරු මනුස්සෙක් කියලා පිළිගන්නවා වචනේ කොයියතෙක් වුණත්. නමුත් ඒ මනුස්සයාගේ ක්‍රියාකාරකම් වල හැබෑ වෙනසක් වෙන්න නම් වචනෙන් පඩම් අරගෙන යන කතාවක් තමයි මේකේ තේරෙන්නේ. ඒ වචනය හැදෙන්නේ යාගේ සංකල්ප වල හැදියාව අනුව සංකල්ප පෙළ ගැහුනොත් අර වචනේ ඉන්න සම්‍යක් පැත්තට යන පුළුල් පැත්තට යනවා. එතකොට බොරුවෙන් කේලමින් ඊස් වචනෙන් පරස වචනෙන් වෙන් වෙන අතර ඉස්සරහට යනකොට හොඳ වචන කතා කිරීම නෙවෙයි මේ ප්‍රධාන දේ කරගන්නේ. වචනේ සිදු වෙන්න පුළුවන් අකුසල කර්ම නොකර සිටී. ඒක සඳහන් කළ තියෙන්නේ ආරති විරති පටි විරති කියන වචනේ. වචන කතා කිරීමෙන් ඇති වෙන්න පුළුවන් පවෙන් වලකිනවා වෙන් වෙනවා හැකි උත්සාහය ගන්න. ඒක නිසා හොඳ කිරීමට වැඩිය අටස්තංග වර්ග ඉස්සරහට යනකොට මේ පුතල වැඩි වැඩියෙන් වග වෙන්නේ නරකින් වැළකීමයි. ඒක වෙන විදිහකට කියනවා නම් මේ සත්පුරුෂ ආශ්‍රයයට වැඩිය අසත්පුරුෂ සංසේවණයෙන් වෙනස් වීම වෙන්වීම තමයි තමන් කළ යුතු ප්‍රධානම දේ, සැලකිලිමත් විය යුතු දේ. ඒ වගේම තමයි තමන් හොඳ වචන කතා කරනවට වැඩිය වරදි වචන කතා කිරීමෙන් වැළකීම තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට ඉතුරුන් ටිකට හොඳ වචන කියලා කියනවා. ඒ නිසා සරුවචන් වහන්සේ ඒ බෝධි රාජ්‍ය සූත්‍රයේ වගේ තැන්වල සරුවචන් වහන්සේ වචන කතා කරන්න යනකොට ඒ සඳහා ඉදිරිපත් කරගන්න උපමාන ගැන කතා කරනවා. සත්‍ය වෙන්න ඕනේ සච්චතෝ තේතතෝ අත්ථ සංහිතෝ කියලා වචන තුනක් සිද්ධි ගුණ තුනක් කතා කරනවා. වෙච්ච දෙයක් වෙන්න ඕනේ සත්‍ය වෙන්න ඕනේ කවදාකවත් හිතලා කියනවා නෙවෙයි. තේතතෝ කියලා කියන්නේ වෙච්ච දේ වෙච්ච හැටියෙම කියන්නේ. අතිශෝක්ති දාන්නෙත් නැහැ. අව තක්සේරු කරන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ කියන දේ අත්ත සංහිත වෙන්න ඕනේ අහන මනුස්සයාට අර්ථයක් සම්පාදනය කරන්න. සිද්ධිය වුණාට ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් වුණාට ඒක ඇති වැඩක් නැත්නම් ඒ මනුස්සයාට ඒ කතාවෙන් කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම මේ ඇත්ත වුණත් ඇත්ත ඇත්ත විදිහට කිව්වත් ඒ අහන මනුස්සයාට අර්ථයක් සිද්ධ වුණත් ඒ මනුස්සයාට අප්‍රිය වෙන්න පුළුවන් මන අප ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න. සත්‍යතෝ තේතතෝ අත්ත සංහිතෝ එනිසා වුණත් අහන කෙනා අසපුරුෂෙක් නම් බුදුබණ වුණත් අමනාප වෙන්නේ. අහන කෙනේ සත්පුරුෂ නම් මේ කියන්නේ ඇත්තක් මේ කියන්නේ ඇත්ත විදිහටමයි මේ කියන්නේ අර්ථය පිණිසයි මට අභිවෘද්ධියක් පිණිසයි කියලා මනාපයක් පහළ වෙනවා. අන්නේ ඒ තැන්වලදී සර්වචනන් සඳහන් කළා තියෙනවා අමනාපය පහළ වෙනවා නම් චේතු වේලාව ගැන සැලකිලිමත් වෙනවා කියලා. යා හොඳ මානසික මට්ටමට එනකන් ඉන්නවා බණක් කියන්නේ. එහෙම නැතුව රේඩියෝ එකේ බණ දාලා ඔක්කොටම රටටම ඇහෙන්න සලස්සන එක නෙවෙයි. ස්පීකර් බඳගෙන බණ කියමනක් නෙවෙයි. එහෙම බණ කිව්වට කවදාකවත් ඒ බණ අහන කෙනා සූදානම් නැහැ. ඒවට කියනවා ඇහෙන බණ කියලා. අහන බණ වෙන්නේ නැහැ. කවුරක්වත් අහන්නේ නැහැ. රේඩියෝ එක දාගෙන පොල් ගාන එක කරන්නේ. එන්තම වැසිකිළියේ ඉන්නේ. ඉතින් ඒකට ඒව ඇහෙන බණ උනාට කිසිදාක ඉස්සරපස්සට ගලපීමක් එන්නේ නැහැ. ඒක ඇත්තටම ධර්මයට කරන අගෞරවයක් වෙනවා. ඒව්වා ගෙවන්න වෙනවා. ඒ වෙනුවට අහන බණ කියලා කියන්නේ ඒ සඳහාම සැදී පැදී සිටින ධර්ම කෞරුවෙන් අහන වෙලාවක් එනකන් සර්වචනාංශයේ ඒ ඇත්ත වුණත් වෙච්ච හැටියට කිව්වත් අර්ථ සංහිත වුණත් ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාගේ අහන මානසිකත්වය එනකන් කල් ගන්නවා කියලා. එහෙම නැතුව ඇත්ත වෙලා ඇත්ත විදියටම කියලා අර්ථ සංහිත වෙලායි මිනිස්සුන්ට ප්‍රිය වෙනවනම් ඒක තමයි අපි කළ යුතු කතාව. ඉතින් ඒකට අපිට අපේ මේ සාමාන්‍ය ජීවිතයේ කරන වේවයිදී අපි කොච්චරක් සැලකිලිමත් වෙන්න ඕනද කියලා මේ සම්ම සංකප්පය ධර්ම මේ කච්චනක් කතා කරන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව ඇවතුම් පැවතුම් පිළිබඳ කොච්චර වග වෙන්න ඕනද කියලා ඉහළට යන්න ලොකු සදාචාරාත්මක වගවීමක් වෙනවා. එනිසා කුංචි රාහුල හාමුදුරුවන්ට නිතරම සර්වචාන්සි දේශනා කළා තියෙනවා පච්චවිකීත්තා පච්චවිකීත්තා වාචම් භාසිතබ්බං කියලා. රාහුලේ වචනේ කතා කරන්න ඉස්සෙල්ලා සිහිය එලවලාම සිහිනුවණින්ම කතා කරන්න. කතා කරාට පස්සේ අදින්න බෑ. හරි හරි වැරදි හරි මොකක් හරි කියුණාට පස්සේ ඇත්තු 20ක්ක් දාලා ආපත්‍තර ගන්න බෑ. ඒ නිසා කතා කරන්න ඉස්සෙල්ලා බලන්න. ඉතින් ඒ සඳහායි සම්මා සංකප්පේ උදව් වෙයි. ඉතින් ඒ විදිහට වචනේ හදාගත්තට පස්සේ මේ පුද්ගලයා කොච්චරක් දුරට සදාචාරාත්මක වගකීමකට වැටෙනවද? පයිලජ්ජාව පිහිටනවද? එමන්ශගේ ඉන්දිය සංවරයට කොච්චර උදව් වෙනවද කියනවනම් ඊට පස්සේ තමයි මේ පුද්ගලයා තමන් කරන ක්‍රියාකාරකම් පිළිබඳව කයින් කරන ක්‍රියාකාරකම් පිළිබඳව අරිට වැඩි සතියකින් අරිට වැඩි වීර්යයකින් කටයුතු කරන්න බලන්න පටන් ගන්න. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සඳහන් කළ තැන ඊට පස්සේ ඒ වාචා කම්මන්ත දෙක හැදුවට පස්සේ තමයි ආජීවය තමන්ගේ බඩ රස්සාව තමන්ගේ ජීවිකාවෘතිය පිළිබඳව කෙනෙකුට හැඟීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්නේ. ඉතින් ඒක එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනම සීලයට ගැනෙන සීල අංග වශයෙන් සැලකෙනවා. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු නැති වුණත් ඒ මේ විදිහට හදාගත්ත සම්මා ආජීවය නැත්නම් තමන්ගේ බඩගෝස්තරේ නැත්නම් බඩ රස්සාව එවනට රැකියාව තමයි ඒ පුද්ගලයාගේ වීරිය තීන්දු කරන්නේ. සම්මා වායාමයට ආසන්න කාරණා වෙන්නේ තමන් කරන රැකියාව. තමන් කරන රැකියාව යම්මාකාට අසාධාරණ මිච්ඡා ජීවිතයට වැටෙනවනම් ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම කුසීත පුද්ගලෙ පාට පත් කරනවා. කවදාකවත් ධර්ම දිහාට නැමෙන්නෙත් නැහැ. නැමිලා එක දිගට කරගෙන යන්න දෙන්නේ නැහැ. নানা ආකාර බාධා ඇති වෙනවා. ඒ නිසා සජීවි ජීවිතයක් ගත කරන්න ඕනේ නම්, අවදි ජීවිතයක් ගත කරන්න ඕන නම්, අප්‍රමාද ජීවිතයක් ගත කරන්න ඕන නම්, සතිමන්ත ජීවිතයක් ගත කරන්න ඕන නම්, තමන්ගේ බඩ රස්සාව ගැන, ආජීවය ගැන වග වෙන්න ඕන. ඒ ආජීවය තමන්ට ඕන විදිහට හෝ සම්‍යක් ක්‍රමයට හෝ පුලුල් ක්‍රමයට හෝ පාවිච්චි කරන්න බෑ. තමන්ගේ කායික ක්‍රියා සම්මා කම්මන්තේ සකස් වෙලා නැත්නම් සම්මා කම්මන්තේ සකස් කරලා පිළිලක් කරගන්න බෑ. සම්මා වාචා තමන්ගේ වචන ටික හදාගත්තේ නැත්නම් ඒ ටික හරි ගස ගන්න බෑ. සම්්‍යක් සංකල්පය තමන්ගේ සිතුම් පැතුම් ඇවතුම් සකස් කරගත්ත නැත්නම් ඒ ටික හදා ගන්න බෑ. සම්මා දිට්ඨිය නැත්නම් ඉතින් මේවා එකිනෙකට බොහොම ලස්සනට ගොඩ ගැහිලා එනවා. ඒ මේ විස්තර වෙන්නේ ප්‍රඥාව හරහ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහ වාචා කම්මන්ත ආජීව කියන දේවල් හැදෙන හැටි. නමුත් මම නැවතත් මතක් කරනවා අපේ සාමාන්‍ය දහම්පාසල් පොතක හෝ ආධුනික බෞද්ධයෙකුට සීලය හරහ තමයි ප්‍රඥාවට යන්න තියෙන්නේ. මෙතනදී ප්‍රඥාව හරහ සීලයට යන ගමනක් සර්වචනාංශ මෙතන විස්තර කරනවා. ඉතින් ඒකට සුදුසු මේ චත්තාරිසික සූත්‍රයෙන් පරිබාහිර වූ අනිකුත් සාධක ත්‍රිපිටකයේ දැක ගන්න ලැබෙනවා. ඒ සති සම්පජඤ්ඤ සූත්‍රය මේ විදිහට ප්‍රඥාව හරහ සීලයට ගොඩ වෙන හැටි විස්තර කරනවා. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයට සමාන්තරව ගත කරාට ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන ගන්න සූත්‍රයක් නෙවෙයි. මේක මේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්, සති සම්පජඤ්ඤ සූත්‍රය. මම ඉස්සලාම ඇහුවේ ඇත්තටම අපේ අපවත්ති ලොකු ස්වාමීන් වහන්සේ මේක ඉස්සරහට දාලා තිබුණා. මම කැමති මේ වෙලාවේ ඒක මතු කරගන්න අපි මේ කියන සීලයෙන් සමාධියට ඇති සම්බන්ධතාවය ඔප්නං වගන්න. ඒකදී සර්වත්‍ංශේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතෝපනිසං හෝති හිරොත්තප්පංගේ. මහණි යම් කිසි කෙනෙකුට සිහි නුවණ දෙක නැත්තම් සති සම්පජඤ්ඤ දෙක නැත්තම් ඒ මිනිස්යාට බයලජ්ජා ඇතිකරන්න පදනමක්වත් නැහැ කියලා. හිතට පවට බයක් හෝ පවට ලැජ්ජාවක් ඇති වෙන පදනමක්වත් නැහැ කියලා. ඒක නිසා සති සම්පජඤ්ඤය නැති කෙනාට ඉඳුරුවන් වෙච්ච කෙනාට බයලජ්ජාව තීරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. ඒ නිසා සති සම්පජඤ්ඤම් භික්කවේ සති සති සම්පජඤ්ඤස්ස හිරොත්තප්ප. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය කියන කරන දේ පිළිබඳව එලඹ සිටි සිහියත් ඒක ඥාණයට මුසු කරගන්න පුළුවන් ගතියක් තියෙන කෙනාට බයලජ්ජාව කොතනකදී හරි පහළ වෙන්න ඉඩක් තියෙනවා. මේ මිනිස්සු දිහා බලලා හෝ තමන් ගැන බලලා හෝ සම්බන්ධතාවේ හරහා හෝ කල්යාර මිත්‍රාශ්‍රය හරහා හෝ බණකින් හෝ තේරෙන පටන් අර ගන්නවා. තමන්ගේ සිහි බුද්ධිය තියෙන කෙනාට බයලජ්ජා දෙක පහළ වෙන්න. බයලජ්ජා දෙක කියලා කියන්නේ මේ ਸਰවඥ ශාසනයේ දක්වන ලෝකපාලක ධර්ම දෙක. නැත්නම් දේව ධර්ම කිලත් මේකට කියනවා. සුඛ ධර්ම කිලත් කියනවා. ඒ බයලජ්ජා දෙක නිසා තමයි මිනිසයා කළු ධර්ම පැත්තකට දාලා, නරක දේවල් පැත්තක දාලා, පව් පැත්තක දාලා හොඳ පැත්තට එන්නේ. එහෙම නැත්නම් කුසල පැත්තට එන්නේ. ඒ නිසා ඒවට සුඛ ධර්ම, සුදු ධර්ම කියලා කියනවා. ඒ වගේම මිනිසයා දේවත්වයට නම් වන්නේ ලැජ්ජ බය දෙක. යම් කිසි කෙනෙකුට මේ ලැජ්ජ බය දෙක නැත්නම් ඒ මිනිසා manussත්වයෙන් පල්ලෙහාට වැටෙනවා, තීසන් තත්ත්වයට වැටෙනවා. ඒ වගේම කියනවා ලෝකපාලක ධර්ම දෙක කියලා. අපේ විවිධ සමාගම් සමිති තියෙනවා. මේ ජාත්‍යන්තර සමಿತಿ, ජාතික මට්ටමේ සමಿತಿ, පාසල් මට්ටමේ සමಿತಿ, ගම් මට්ටමේ සමಿತಿ මේ සදාචාරය ගැන කතා කරනවා. සර්වචන් දිනන කවදාකවත් මොනම දෙයකවත් එහෙම කරන්න බෑ. තමන් ඇතුළත තමන්ගේ බයලජ්ජා දෙක තියෙන මනුස්සය විතරයි ඒ ලෝකපාලක ධර්ම වලට යටත් වෙන්නේ. ඒ මොකද මේ සමಿತಿ සමාගම් වල ඉන්නේ උන්ට බයලජ්ජා නැහැ. විශේෂයෙන්ම නිලධාරින්ද ඇත්තෙම නැහැ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. දවල් මිගෙල් රෑ දනියෙල් කට්ටිය තමයි යෝ කරන්නේ. ඉතින් මේ මිනිස්සු මොන විදියෙන් අනුන්ගේ සදාචාරය ගැන කතා කරත් ආදර්ශයක් දෙන්නෙත් නැහැ, දෙන්නත් බෑ. මේක මේ සමාජශීලී ධර්මයක් නෙවෙයි. මේක පෞද්ගලික මට්ටමේ වැඩ කරන එක. ඒක නැතිවත්ව තමයි මෙවුවා මේ සමಿತಿ සමාදන් හරහා දෙන්න හදන්නේ. මේකේ තියෙන ගැඹීරත්වය දන්නේ නැතිවත්. Tamanටත් කරගන්න බැරි දේවල් ඒ තොග වශයෙන් දෙන්න මේ බයලජ්ජාව පපීටවන්න කතා කරනවා. ඊට වැඩිය විහිළුවක් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. Tamanට නැති බයලජ්ජනිත જાතියක් එකතු වෙලා හැදෙන උන්ව බයලජ්ජා උගන්වන්න ආද. ඒක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ විද්‍යාද දාති විනයං කියලා ඔය ශ්ලෝක කාර්යයක් කියපු විදිහට තමන්ගේ අවබෝධ ඥානීය සති සම්පජාඤ්ඤය වැඩෙනකොට වලජ්ජාව පහළ වෙන වෙනවනම් දැන් මේ ලෝකෙට ඉන්න විද්‍යාවට මේ විද්‍යාඥෝ දැන් 99%ක්ම පාවිච්චි කරන්නේ මිනිසෙය එකවරම ලෝකෙන් නැති කරන්න පුළුවන් භයානක ආයුධයක් ඉක්මනට නිපදව ගන්න. බුදු විද්‍යාව යොමු වෙලා තියෙන්නේ එතෙන්ඩයි. ඒකේ අතිරිච්ච අතුරුඵල නිසා තමයි ඔය පුංචි පුංචි උපකරණ ටිකක් අනම්මනම් එළියට අවිලා තියෙන්නේ. ඒකක්වත් මේ මිනිස්යාගේ මානව හිතවාදීව යන විද්‍යාවක් නැහැ. හැම දෙයම පරිශන කරන්නේ මුළු මානවයම එක සැරේම විලෝකෙන් නැතිකරන්න නියුට්‍රෝන බෝම්බය හොයයි නැත්නම් වෙන මොකක් හරි හොයයි. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඒකේ බලජ්ජාව නැහැ. ඒක පිළිබඳව කිසිම සැකයක් ඇති කරන්න එපා. විද්‍යාව කියන විශේෂයට බලජ්ජාව කොහොමඩක්ක් කිට්ටු කරන්න බෑ. කිට්ටු කෙරුවොත් ඒකට විද්‍යාව කියන්නේ නැහැ. මේක පැහැදිලිවම දෙක දෙපැත්තට කරා පොඩි කාට් මේක අනුව බයලජ්‍ය දෙක පල්ලියට කියන්නේ කිව්වා මේ විද්‍යාව දැනුම විද්‍යාඥයන්ට දෙන්නේ කිව්වා දෙක දෙපැත්තට කරා ඊට පස්සේ ඉතින් දෙක මේ අයාලේ ගියා කියලා තමයි කියන්නේ දැන් ආය අවුරුදු 200කට පස්සේ තේරෙනවා මේ දෙකට වෙන් කරපුවේ කියලා ඇචිලා තියෙන භයානක අතුරුඵලය අවුරුදු 200කේ මිනිසකගේ බයලජ්‍යාව පස්සට ගිහිල්ලා ආය හදන්න වෙලා තිනවා මේ විද්‍යාවේ තියෙන දරුණු ශාපේ නිසා. බොහොම ශීඝ්‍රයෙන් එක පැතිරලා ගියා. පැතිරලා ගියාට විද්‍යා විෂයන්, විද්‍යා නිෂ්පාදන, විද්‍යා තාක්ෂණය, විද්‍යා යටිතල පහසුකම් කිසිම දෙයක මොනම හේතුවකින්වත් බයලජ්‍ය දෙක කිට්ටු කරන්න බෑ. ඒ නිසා මේක ඉදිරියට යන්න යන්න වෙන්නේ මොකද්ද? ඉදිරියට යන හැම කෙනාගේම මේ පවට බය, පවට ලැජ්ජාව නැති වෙනවා. ඒ නිසා ඒක දේව ධර්ම මට්ටමේ මනුස්සත් වෙලා අමනුස්ස මට්ටමට වැටෙන. ඒක නිසා එකක් තමන්ට වගේ බලා ගන්න පුළුවන් ජීවිතේ අල්ලපු ගෙදර එක්කනාවක් තමන්ගේ කිට්ටුවන්තයක්වත් නෙවෙයි තමන්ට පුළුවන් ද බයලජ්ජව ඇති කරගන්න. ඒක විශාල වෙනසක්, ඒක විශාල හැබෑ වෙනසක් වෙනවා. ඒකට ආසන්න කාරණා වශයෙන් පෙන්නන්නේ මේ සති සම්පජඤ්ඤය. ඉරොත්තප්පම් භික්කවේ අසති හිරොත්තප්පම් භික්කවේ ප්‍රපන්නස හතුමනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ. සර්වඥාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙකුට මේ පවට බය සහ ලැජ්ජාව කියන හිරි සහ ඔතප් ධර්ම දෙක නැත්නම් ඒ මනුස්සයාට ඉන්ද්‍රිය සංවරය පිළිබඳ පදනමක් නැහැ කියලා. සාදාකත් එහෙම කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ. ඒ නිසා හිරොත්තප්පස්ස බික්කවේ ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙකුට බය ලැජ්ජ දෙක තියෙනවා නම් විතරක් ඒක නට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරයක් කියලා කියන්නේ ඇහ, කන, නාසය, දිව, කය මන කියන මේ දේවල් මේවා යුතු මේවා අයුතු මේවා ගත යුතු පැති මේවා හල යුතු පැති මේවා චාරිත්‍ර මේවා වාරිත්‍ර කියලා මේ දෙක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බයලජ්ජාව හරහා. ඒ වගේම ඉන්දිය සංවරෝ බික්කෝයි අසති ඉන්දිය සංවරෝ ඉපන්නස්ස හතුපනි සංහෝති ශීලම්. යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරේ නැත්තම් ඉන්දිය සංවරෙන් තොරනම් ඒ කෙනාට සීලයක් නැහැ, සීලයක පදනමවත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරස්ස බික්කවේ සීල. යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරය තියෙනවා නම් ඒක තමයි ආසන්න කාරණාව යම් කිසි කෙනෙකුට සීලය පිටාන. ඉතින් ඒ සීලය නැතුව කවදාකවත් පිපිලිසරකම හිතේ තියෙන මේ අසහනය කියන කවදාකවත් දුරු කරන්න. ඒක නිසා කෙටිම සම්බන්ධතාවය තමයි දුස්සීලයට ඇති වෙන මේ අසහන. එහෙම නැත්නම් මානසික ආතතිය, එහෙම නැත්නම් පිපිලිසරකම කියලා කියන එක. ඒක ඉතින් අද ලෝකයේ උපදින උපදින දරුවෙක් උපදින්නේ ඔය අසහනේ කියන මකරයි කඩට තමයි. කිසිම කෙනෙකුට ගැළවුමක් නැහැ. අම්මගේ බඩේ ඉඳද්දිම තමයි කලලෙට තේරෙන්න පටන් අරගන්නේ අසහන. ඒව ලෝකයක් ඇති වෙලා තිනවා. මොකද ඒ ලෝකයේ සීලය නොංජල්කමක් විදිහට සලකනවා, බයඅදුකමක් විදිහට සලකනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඒ අවශ්‍ය අනවශ්‍ය විදිහට තමන්ම තමන් හිර කඳ උරට දා ගැනීමක් කියලා කරගන්නවා. අපිට කරන්න තියෙන ඉඳුරම් පිනවීම කියන එකක් ඉතරට දාගෙන තිනවා. ඒ නිසා බයලජ්‍ය දෙක නැතුව සමාජශීලී වෙන්න ඕනෑ කියලා කොයි කෙනත් විය යුතු කෙනත් නොවිය යුතු කෙනත් සමාජශීලී කරන මේ සති සංව සති සිහි බුද්ධිය නැති ලෝකයක් තියෙනවා. ඉතින් ඒක පිළිබඳව ලෝකය මේ විදිහට විශාල මට්ටමකින් සති සම්පජඤ්ඤයෙන් තොරව සිහි බයලජ්‍යාවෙන් තොරව ඉන්ද්‍රිය සංවරයෙන් තොරව සීලයෙන් තොරව අසහනකාරීව ගත කළාත් මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වයක් ඒ වගේම ධර්මයේ තියෙන අනාත්ම තත්වයක් නිසා ඕනම කෙනෙකුට ඕනම තැනක සති සම්පජඤ්ඤය ඇති කරගන්න පුළුවන්. සති සම්පජඤ්ඤය හරහා බයලජ්ජාව ඇති කරගන්න පුළුවන්. බයලජ්ජාව හරහා ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය තා සීලයට යන්න පුළුවන්. සීලයට යනකොටම අර විපිලිසරකම අසහනය මානසික ආතතිය නැහැ. මේකට කාටක් අභියෝග කරන්න බෑ. ලෝකෙම වැරදි පැත්ත අල්ලගෙන අසහනකාරීව ජීවත් වුණත් සද්ධර්මයේ තේරුම් ගත්ත ඒ අනුව කටයුතු කරන කෙනාට පැහැදිලිවම මේ මහමුද මන දිවිනක් හොයන්න වගේ සාන්තකර ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ විශේෂයෙන්ම ජාතික කොඩියට අශෝක ස්තම්භයත් ධම්මචක්‍රයත් යෝජනා කරපු නිරුතුමා ප්‍රකාශ කරලා තියෙනවා, මට සාධාරණ සැකයක් තියෙනවා මගේ හිතේ, මේ බුදුරජාණන් වහන්සේ කියන එක මේ සමාජයට කරන්න පුළුවන්ද කියන එක. ඒක සමාජයක් වශයෙන් කවදාකවත් කරන්න බෑ. හැබැයි මම එකක් පොරොන්දු වෙනවා, කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා කියලා පොරොන්දු වෙනවා. නිසා දෙන්නෙක් එක්ක භාවනාවක් බෑ, දෙන්නෙක් එක්ක විපස්සනාවක් නෑ. එකතු වුණා නම් දෙන්නෙක් එක්ක කවදාකවත් ගමනක් නෑ. මේ ළඟදී මට මතක නෑ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුණා, අත්වල බැඳගෙන පීනන්න බෑ කියලා. පීනනකොට පුළුවන් එක තනියෙන් දපි ගහලා Taman කොට එනවා මිසක් අත්වල බැඳගෙන පීනන්න බෑ. මේ භාවනාව විපස්සනාව ඊටත් තමයි. ඒක නිසා අපි සමාජශීලී වැඩපිළිවෙල වල තියෙනවානේ, අපි සමාජශීලී ප්‍රගමනශීලී දක්ෂකම් අනම්මනම් කියලා මේ හැම දෙයක්ම සත්‍යයට අති සම්පජඤ්ඤයට බාධා කරන බවත්, හිරියොතප්පලට අනිවාර්යයෙන්ම නම් බාධා කළ යුතු නෑ. ඉන්දිය සංවරයට හරිම අපහසු තත්ත්වයක් ඇති කරනවා, සීලයට හරිය අපහසු තත්ත්වයක් ඇති කරනවා, මානසික අසහනයට ලොකු සාධකයක් වෙනවා. මේ නිසාම සර්වචනංශේ ලහ ගහනකොටම අටයියෝ වගේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කියනවා. ඉතින් ගීයත් අහන අපිට ජීවෙ ඉඳගෙන පැරිද ස්වාමීන් වහන්සේ රහත් වෙන්න කියලා. ගියන්න ඕන කියලා තියෙන රහත් වෙන එක නෙමෙයි, මේ ගිහිකම රැකගෙන කරගන්න පුළුවන් හරියක් තියෙනවා නම් කියලා දෙන්න එච්චරයි. ඒක තමයි ප්‍රධානම සත්‍යය. ඉතින් ඒතියෙදිත් මේ මන කියන්නේ මමත් පටන් ගත්තේ ගිහියෙක් වශයෙන්. ගිහියෙක් වශයෙන් කරගෙන යනකොට තේරෙනවා මෙතන මේ හිර වෙන හැටි. ඉතින් ඇවිල්ලා මෙතනින් එහාට යආ ගන්න බෑ. එතකොට ඒ අපලෝ 11 වගේ රොකට් යනකොට ඒ ගුරුත්වාකර්ෂණයට මිදෙන්න විශාල ඒ ලොන්චින් රොකට් 3ක් විතර Saturn 5 3ක් විතර පත්තු කරනවා. ඒකෙදි මේ මුළු ගමනින්ම 189ක් විතර තෙල් දහනය කරනවා ඔය 76ක් උඩට යන්න. ඊට පස්සේ ඒක අහලන්න ඕනේ. ඒ පිච්චිච්චි කෑලි එක්ක යන්න බෑ. ඒක හැලුවට පස්සේ තමයි හඳ ගාවට යනකොට ෂටල් එකයි මව් යානය විතරයි යන්නේ. අර මා විශාල අටල්ලේ තියෙනව මොනවාක්වත් උඩට යනකොට ඉතින් ඒ කැලි ටික අරගෙන යන්න ගියොත් ඒක නිකන් අර මේ සර්පය හව හලපු හැව මේ කෞතුක වස්තුවක් වශයෙන් කටේ තියාගෙන යන්න හදනවා වගේ. ඒක හැලුවට පස්සේ හැලුවා. මේක අහලා ගන්න බැරි නම් අවශ්‍ය වෙලාවෙදී ධර්මයෙන් තමයි අනුග්‍රහ කරනකොට තමයි මේ කාරණා වලට අහලා ගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ අර හලපු හව කටේ තියාගෙන ඉන්න වගේ ගණ්ඩ හදනවා වගේ තමන්ට ධර්මයේ අනුග්‍රහ වෙනකොටම ඒකට කලියුතු පාවාදීම, ඒකට කලියුතු දාන, ඒකට කලියුතු අතහැරීම කවදාකවත් තව කවුරු හරි කියනකම් ඉන්න එපා. කියන්නෙත් නැහැ. කිව්වත් කරන්නේ වෙන කෙනෙක් ඇවිල්ලා උඩ කොක්ක දාන එකම තමයි. අපි කියන්නේ ඇණයක් වෙනවා කියලා නැත්නම් උදැල්ලක් වෙනවා කියලා. උදව්වක් බලාපොරොත්තු වුණාට උදැල්ලක් තමයි හම් වෙන්නේ. ඉතින් ඒ නිසා එතෙන්දී අහලා ගන්න බැරි නම් ඒකට සාමාන්‍ය බුද්ධිය නැත්නම් අපිට හැමදාම ප්‍රශ්න කර කර ඉන්න වෙයි. ජීවේ ඉඳගෙන මේ දේ කරන්න බැරිද? ජීවේ ඉඳගෙන අර දේ කරන්න බැරිද? එතකොට මට ෂුවර් නිවනටත් වැඩිය ගිහිකම නම් හම්බ වෙනවා. ඒක හොඳට තහවුරු වෙයි තාම. ඒකත් අරගෙන ලබනාතුරත් යන්න වෙයි. මෛත්‍රී බුදුහාමරවම තහයි ශාංශය ඉස තියාගෙන කෙස් බාන්න නැතුව පැවිදි වෙන්න බැරිද? එනතන් ජීවේ ඉඳගෙන නිවන් දකින්න බැරිද කියලා උළුවන්. ඒක ඇති බැරිකමක් නැහැ. උපජීවිත වශයෙන් ගන්නකොට බොහොම හම්බෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ප්‍රඥාව මෝරනකොට ඒ විදිහට දැන් මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් වන විදිහට බයලජ්ජාව, ඉන්ද්‍රිය සංවරය, සීලය, අසහනේ දුරවීම, ඊටකොට ප්‍රීති සුඛ, පස්සද්ධි පහළ වෙලා සමාධියට යන්න වගේ තමයි සම්මාදිට සම්මා සංකප්ප පහළ වෙනකොටම ඒ සීලය අදි සීලයක් බවට පත් කරගනිමින් වචනයෙන් සිදු වෙන්න පුළුවන් බොරුව, කේලම, ඊශ්වචන පරිසවචනය විනුවට එයින් වෙන්වීම කියන සුචරිත වාදී වචන විශේෂම සච්චතෝ තේතතෝ අත්ථ සංහිතෝ කියන විදිහට වෙච්ච දෙයක් වෙච්ච විදිහට අහන්නට ප්‍රයෝජනෙ පිණිස අහන්නගේ මනාපේ තියෙනවා නම් කියනවා මිස වෙච්ච නැති දෙයක් කියන ගත්තොත් වෙච්ච දේ අතිශෝක්තියට දාලා කියන ගත්තොත් වෙච්ච දේ ඒ මනුස්සයාට අර්ථයක් නැතුව තියන් හටවන්න වක් කරන්න ගත්තොත් එතකොට ඒවා මිච්ඡා වාචා වෙනවා. ඊට පස්සේ ආර්ය මාර්ගයට වැටෙනකොට ඒ මිච්ඡා වාචාවෙන් ආර්ථි විරති පටි විරති කියන විදිහට සම්පූර්ණේ දුරස් වීම සිදු වෙන නිසා ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා වාචා සම්බන්ධයෙන් කළ යුතු කිසිවක් ඉතුරුලා නැහැ. නොකළ යුතු දෙයක් තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒවා මිච්ඡා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්බන්ධ වෙන්නේ විරති චෛතසික වශයෙන්. නොකරන ගන්න අදිෂ්ඨානයක් වශයෙන් පමණයි. භවනා කරනකොට කවදාකවත් මේ වචනය සම්මා වාචා කියලා කළ යුතු වචන මොනවාක්වත් නැහැ. කියලා තියෙන හැකියතාවක් දොට වචන වලින් අයින් වීම කළ යුතු දෙයක්ුත් නැහැ. කරන හැම දෙයකින්ම හිතලා කරන හැම දෙයකින්ම වෙන්වීම තියෙනවා. මිච්ඡා ජීවේ වෙනුවට හිඟා කණ එක තියෙනවා. මේකේ විතර නම්බුකාර ජොබ් එකක් වෙන ඇත්තෙම නැහැ. තවුරු හරි තඹලා දෙන බතක් කාලා ජීවත් වෙන විතර නම්බුවක් ඇත්තෙම නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කීපතාවක් කියනවා. ඌව මතක් වෙන්නේ ලොකු සාංශතර හැන්දාවේ 9 10 පෙන්නට පස්සේ. හැන්දටලා ඉඳගෙන කියනවා මේ නම අපිට බුදුහාමුදුරුව දීලා තියෙන්නේ පුදුමාකාර නම්බුකාර හිඟනකමක් කියලා. බලන්න මේක දාණේ උයාගෙන ඇවිල්ලා මේ හිඟන්නට දීලා වඳිනවනේ. වෙන ඕනම කෙනෙකුට හිඟන්නකට දුන්න ඵලයයි යන්නේ කියලා නිකේ. මේක දීලා වැඳලා තව ටිකක් ගන්න ස්වාමින් වහන්සේ කියනවා. ඔබ හන්දර තව අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්නේ කියලා කියනවා. අනේ මෙහෙම ආශ්චර්ය මනුස්ස ලෝකයේ ආශ්චර්ය බුදුහාමිතුරුත් මේක කරලා අපිට දීලා තියලා ගිල තුන හිඟන කම. ඒ වගේ මේ ආජීවයක් මොන්නම තාලකින් ගන්න. මොන්න විදිහින්වත් කරන්න බෑ. මම රසාව කරන කාලේ මන්ට වියදමක් තිබුණ නිසා මම සල්ලි ඉතුරු කරලා බැංකුවකට දැම්මා. දාලා මේ රජයේ බැංකු ඒ දවස්වල තියෙන පොලිය හැටියට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. මට බොහොම සරල ජීවිතයක් තිබුණේ. ගත කරන්න පුළුවන් තැනකට ගියා. ඒක කතා කරපු කීප දෙනෙක් ඔය කාණ මැදි ඔය ටිකක් සල්ලි ටිකක් දාගෙන ඉවරලා මොකද මට ඒ වෙලාවේ ප්‍රශ්න දෙක තුනක්ම තිබුණා. එකක් මේ ලංකාවේ කිසිම තැනක භවනා පිළිබඳ ලේස මාත්‍රයක්වත් නැහැ කියලා මට හැඟීමක්. කොහෙ ගියත් නැහැ. දෙක පැවිද්ද පිළිබඳ පිළිකුලක් තිබුණා. කිසිම තැනක එහෙම පැවිද්දක් තිබුණ නැහැ කියලා. ඒ වගේම හම්බ කරගෙන කෑම පිළිබඳ ඊට වැඩි පිළිකුලක්. ඒ නිසා මම හිතුව බැංකුවට සල්ලි ටිකක් දාලා පොලියෙන් ඉන්න. පස්සේ තමයි මේ බැංකුව කියන්නේ මොනතරම් තුප්පහි වැඩක්ද කියලා පස්සේ තමයි මට තේරෙන්නේ. බැංකුව තමයි ලෝකේ ඉතාම පහත්ම තුප්පහිම වැඩ කරන්නේ. කරන්න තියෙන කැත්තම ක්‍රමයෙන් සල්ලි හොයනවා. ඒකෙල්ල උන්ට ඕන විදිහට සල්ලි අච්චුවා ගන්නවා. ඒක ලියල ලෝකයා නොමකරන තරම්. එතකොට මම ගොඩක් පමයි. ඒත් මට වෙන යන්න අතක් තිබුණේ නැහැ. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අහන්න කෙනෙක් හිටියේ නැහැ. එතකොට තමයි මේ අහම්බෙන් වගේ වෙඩිෂන් වනේ හම්බෙලා ඥානරම සෝන්චි හම්බෙනකොට මගේ තිබුණේ ජීවිතේ ප්‍රශ්න දෙක තුනම ගියා. රංජින්ද පුළා හාමුදුරු ඉන්නවා. ඒ කාටිර නිදහස්නයක් කියනවනම් අලි බලන්න පෙරහැරට ගිහිල්ලා බෑ. ඒකට ලාහුගල යන්න. එරහැරට එන්නේ සරසපු අලි. අලිය බලන්න ඇත්තෙම බලන්න ලාහුකල යන්න. මේ වගේ තමයි භාවනා කරන කට්ටිය බලන්න තවුමට ගිහිල්ලා බෑ. අපි හොන තැන් වල නෑ. ඒගොල්ලෝ ඉන්නේ තමන්ගේ වැඩක් බලන්න පැත්තක. ඒ වගේ කෑකොසම් ගහන්නෙත් නෑ. කෑකොසම් ගහන්න විතර භාවනාවකුත් නෑ. ඒ වගේම ගුරුවරයෙක් හම් වෙනවා. ඒ වගේම පැවිද්ද කියන එකත් ඒ ලොකු සාංශ වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා පොත් කියවන්න ඕනේ නෑ. මූණ තියා බලනකොට තේරෙනවා සන්තෝෂෙන් ඉන්නවා පිළිච්ච ගතියක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ළඟට ආපම නිකම් බත් හම්බ වෙනවා. ඉතින් අර ප්‍රශ්න දෙක තුනම විසදෙනවා. එතෙක් කියුනේ මොන්නම විදිහකටත් එහා පැත්ත දකින්න බැරි ප්‍රශ්න. මම මේ කතා කරන්නේ මේ 86 87 88 කියන වසරවල අද වගේ එච්චර මේ වගේ කලීරි වෙලා තිබුණ නැති කාලේ ඒ වුණත් මට ඒ ගිහි භාවනා මධ්‍යස්ථානයක මම වැඩ කරගෙන හිටියේ මට පහදිරියම තේරෙනවා මොකද්ද එකකින් හිර වෙනවා. මොකද්ද දෙකින් මේහා පැත්තට යආ ගන්න බැරුව හිර වෙනවා. කතා කරපු හැම කෙනෙක්ම ගිහියේ. ඒ සෑම කෙනෙක්ම කිව්වා මොකක්වත් හිරයක් නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවනේ යන්න පුළුවන් කියලා. මට විශ්වාසිකුත් තිබුණා ඇත්තටම. හැබැයි හොඳටම පේන්න තිබුණා මේකදී තව කැපකිරීමක් කරන්න ඕනේ. මේක තව මේ අතහැරීමක් කරන්න තියෙනවා. එහෙමම නම් පිළිසිදුවක් තිබුණේ නැහැ. කළ යුත්තක් තියෙනවා කියන. ඉතින් ඒකත් එක්ක මේ හැංගීව ඉන්න කාලේ මගේ තිබුණ සෑහෙන සීලයේ දුර්ලකම්, ඒ කියන්නේ අපි කියන ඊලන්දාරිකම්, දඩබ්බරකම්, පරට්ටකම්, හිත හිත කරපුවා. එව්වෙමුත් ගොඩ එන්න බෑ ඔය සාමාන්‍යයෙන් ඉන්න ඇසුරු මිතුරුන්ගේ එක. ඒකටත් විශාල වෙනසක හිත අලුත් වීමක් පරිවර්තනයක් අවශ්‍ය වුණා. ආන්නේ එතකොට තමයි අලුතෙන් ඉපදුනා වගේ අර වෙච්ච මෝඩකම් පැත්තක දාලා කරගෙන යන්න පුළුවන් තරක් හම්බේ. ඒ වගේ වෙලාවක තමයි මේ සීලය අදි සීලයක් බවට පත් කරගන්න. ඒ වගේම සමාධිය පිළිබඳව වෙන පැත්තකින් බලලා ඒකට අර්ථකථනයක් දෙන්න. ඒ වගේම ප්‍රඥාවත් වෙන පැත්තකින් බලලා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අනුව ඒ ප්‍රඥාවේ අපි කියනවා අපි සති සම්පජඤ්ඤය කියන වචනේ ගමු. ඒ සති සම්පජඤ්ඤය කරගෙන යනකොට ඕනෙම තරම් ප්‍රස්තාවල් හම්බෙන්න පටන් ගන්නවා. ජීවිතේ ගැන නැවත හිතා බලනද නැවත සලකා බලන්න පුළුවන් ප්‍රස්තාවල් හම්බෙන්න පටන් ගන්නවා. අන්නේ ලදලද ප්‍රස්තාව ප්‍රයෝජන ගැනීම ක්ෂණ සම්පත්තිය වෙනවා. එවැනි දේවල් ප්‍රයෝජන ගත්තොත් ක්ෂණය පන්න ගත්තොත් ඒකට දෙවැන්නේකට දොස් කියලා වැඩක් නැහැ. ඒක නිසා කනෝ වේමා උපච්චකා කියන එක අනීමේ ක්ෂණය මාව ඉක්මා නොයේවා. ලැජ්ජිත ක්ෂණය මට ප්‍රයෝජනෙ පිණිස වේවා කියලා නිතරම ඒ සති සම්පජඤ්ඤයෙන් පොඩ්ඩක් එහාට ගිය ආචාර ධර්ම සම්පත්‍ති පැත්තට යන කතාවක් මේක. එන සෑම අවස්ථාවකම ඉදිරියට ගන්න තමයි ගන්නකොට තමයි ප්‍රඥාව අර සීලයට සම්බන්ධ වෙන කතාවෙ එන්න පටන් අරගන්නේ. ඉතින් ඒක සාමාන්‍ය බහුජන සමාජයේ එච්චරම ප්‍රසිද්ධ නැහැ. එච්චර ප්‍රසිද්ධ කරන්න බහුජන සමාජයේ හැකියාවකුත් නැහැ. ජන විඥාණයට මේක ගංග දිග ඉහළට යන ගමනක්. බුදුජානන්සේ සඳහන් කෙරුවේ මේක පටිසෝත ගාමි වෙනවා. විශේෂයෙන්ම ප්‍රඥාව ඉදලා සීලයට යන ගමන, සීලයේ ඉදලා ප්‍රඥාවට යන ගමන පෙරහිතු ගමනක්. ඉස්සරහට යන ගමන. ප්‍රඥාව ඉදලා සීලයට යන ගමන තමන් විහිින් තමන් විලංගු දා ගන්නා වගේ, තමන් විහිින් තමන් ඉලිමහන්සියට කඳවුරකට යන්නා වගේ මේ කරගන්න වැඩි ජන විඥාණයට ගැළපෙන්නේ නැහැ. නමුත් පුද්ගලිකව කරනවා නම් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක විනිශ්චය කරගන්න පුළුවන්. අන්න එහෙම කරනකොටත් පටන් ගන්නකොට අපිට නියමම සුද්ධ පරිශුද්ධ සීල් ජීවිතයක් හෝ පිරිසුදු වචනය, පිරිසුදු ක්‍රියා, පිරිසුදු ජීවන රටාවක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ බොහෝම අවුල් වියවුල් සහිත තිබුණට වැඩිය ටිකක් හොඳ එකක්. ඒකට සත්‍යත්වයක්යි තියෙන්නේ. ඊට පස්සේ කරගෙන යනකොට මේ ධර්මයේ තියෙන උපනායනය කියලා ගතියක්, ඕපනායික කියලා ගතියක්. ඒ ඕපනායික ගතියේ ඊට වඩා සියුම් ධර්ම වලට, ඊට වඩා සියුම් කල්යාණ මිත්‍රෙින්ද, ඊට වඩා සියුම් ජීවන රටාවල් වලට تعلق කරනවා. ඒක මේ පහරාද සූත්‍රයේ සර්වඥාන්ත පින්නනේ බොහොම ලස්සන උපමාවක් මාර්ගයේ. ඒ පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේට මහමෝධේ තියෙන ආශ්චර්ය අද්භූත ධර්ම සඳහන් කරනකොට කියනවා මහමෝධ ඔය නිකන් බුද්ධයාගෙන හිටියා වගේ හිටියට මහමෝධේ කවදාකවත් මලකුණක් තියන්න බෑ. ඒක කොහොම හරි තල්ලු කරලා යුරට තල්ලු කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කළා තිනවා මගේ ධර්ම විනීයේ කෙනෙක් යදී කටයුතු කරනවා නම් ඒ මනුස්සගේ හිතේ කෙලස් තියන්න බෑ. ඒ තල්ලු කරලා අයින් කරලා බලන්න. ඉස්සලා ඒකට මේ අර අට්ටි යති හරායති jigucchiti කියන විදිහට ඒක දුකක් වශයෙන් තේරෙනවා. ඒක ලැජ්ජිත වෙනවා. ඒක කරදරයක් කරනවා. ඒ කරදර දුක ලැජ්ජිත බව දැක ඒක කරන්න ඉබේ මේකෙන් තල්ලු වෙලා යන ගතියක් එනවා. අනේ විදිහට මේ උපනයන ගතිය, ඕපනයික ගතිය මේ ශාසනයේ අවුරුදු 2600ක් පරණුණයි කියලා හෝ එනතර සර්වචනංචි නිවන් දක්වපු තනි ළමිතන හැතම 2000 ගානකට මෑත කියලා කිල් ප්‍රශ්නයක් නැහැ. මේ ඕපනයික ගතිය මේ සජීවි ගතියක්. ඒක වැඩියෙන්ම අත්දකින්න පුළුවන් වෙන්නේ වැඩියෙන්ම සජීවීව අත්දකින්න පුළුවන් වෙන්නේ දාන දෙන කෙනාට වැඩිය සිල්ලා කෙනෙකුට සමාධි භාවනා කරන කෙනාට, සමාධි භාවනා කරන කෙනාගොත් විපස්සනා භාවනා කරන කෙනාට වැඩි ප්‍රස්තාවල් ලැබෙනවා. ඒ ප්‍රස්තාවේ තියෙන මේ කහ කැල්ල දෙකට කැඩුවා වගේ සජීවීකම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරෙන්න පටන් අර ගන්නකොට කවුරු හරි හිතනවා නම් මේකට මේ ස්ත්‍රී පුරුෂ භාවයේ බලපානෝ, එහෙම නැත්නම් මේ ගිහි පැවිදි බව බලපානෝ, මේක මේ උපසම්පදාද නැද්ද කියන එක බලපානෝ, තියන්නිකායද රාමඤ්ඤනිකායද අමරපුරනිකායද බලපානෝ කියලා ඒව නිකන් හිතින් හදාගත්ත මධ්‍යම තන්ත්‍ර විතරයි. ගිහි වුණත් පැවිදි වුණත් නෙක්ඛම්මේ නම් ඉස්සර කරගෙන යන්නේ පැවිද්දන් අතර තියෙන ප්‍රසිද්ධ කතාවක් තමයි ඉස නෑ කය පැවිදි කරාට හිත පැවිදි කරන්න බොහොම කල්යනවයි කියන්නේ. කය ලස්සනද තට්ටේ ගාලා සූරක් පොරවලා හදලා ගන්න පුළුවන් ඊට පැයෙන් දෙකේ. නමුත් මේ හිත පැවිදි කරන්න අමාරුයි. ඒ වගේ තමයි ගිහිව ඉන්නකොට උනත් ඒ නෙක්ඛම්මය සම්මා සංකප්පයෙන් තින නික්ඛම්මේ දිගටම වඩනකොට සීලය ඊටාම පහසු දෙයක් පාටපත් වෙනවා. පචන වශයෙන් ක්‍රියා වශයෙන් ඒ වගේම ආජීව වශයෙන්. නමුත් ඊටාමේ පුංචි අවස්ථාව පැහැර හරින්න නැතිකම තමයි තමන්ගේ තියෙන අනුග්‍රහය වෙන්නේ. තමන්ගේට අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ මේ භාවනා කරගෙන යනකොට සීල අනුග්‍රහිතේ දෙන්න ඕන. සීල අනුග්‍රහිතේ නොදුන්නොත් භාවනාවෙන් සීලයෙන් ලැබෙන අනුග්‍රහිතේ භාවනාවෙන් අරන් දෙන්න බෑ. මම ඒක නැවතත් මතක් කරනවා. සීල අනුග්‍රහිතේ කියන එක කුණු ගොඩක් සවලකින් හරි උදල්ලකින් අරන් වගේ අරන් ගත යුතු කුණු ගොඩක් තියෙනවා නම් ඒ කුණු ගොඩ අයින් කරන සවලක් උදල්ලක් ගන්නවා මිසක කන් හැන්දකින් කරන්න බෑ. භාවනාවෙන් කරන්නේ කන් හැන්දෙන් කරනවා. ඊටාම පුංචි සියුම් බඩ. ඒ නිසා ඒ ගොරෝසු කියලා සයින් කිරීමට අවශ්‍ය කරන සීලයේ කටයුතු භාවනාවෙන් වෙන්නේ. එතන බාහන එන හිටිනවා බාහනව මේ වහයලා මේ කෙලෙස් වලින් වහයලා ගන්න. එනිසායි සීලෙන් කරන්ටි කෙරෙන්න. ඒ විදිහට උපනායනේ වෙලා යනකොට සීලයේ අදි සීලයක් වඩපත් වෙනකොට ඉතින්දී සරුවචාන් සඳහන් කළා තියෙනවා මේ සීලවන්තස්ස බික්කමෝ න චේතනාකරණියෝ අවිපටිසාරෝමේ උපජ්ජතුති. মানে මේ සිල්වතාට මට මගේ හිතේ විපිලිසර ගතිය මට මගේ හිත සැකගතිය මට මාතකේ හිතේ තියෙන මේ ශද්ධාවක නැති ගතිය අනේ දුරුවන් වේවා කියලා චේතනා කරන්න දෙයක් නැහැ. ඒ ධම්මතායේ සාභික්ක වේ සීලවන්තස්ස අවිප්පටිසාරෝ. සීලේ පිළිබඳව ආඩම්බර වෙනකොටම ආඩම්බර වෙනවා කියලා කියන්නේ මාන්නයට තෘෂ්ණාවට මේ මම ආයෙට එන එකක් නෙවෙයි. මම දුසිල්වත් ඉඳලා සුසිල්වත් වුණා කියනකොටම හිත විපිලිසරකම නැති වෙනවා. එයම ඔට ධාරියක් පාටපත් වෙනවා. ඒ කෙනාට මේ හිත අන්‍ය වේිත වෙන්නෙත් නැහැ. මේ තමන්න තමන් දෙස් දෙන්නෙත් නැහැ. අද සමාජයේ තියෙන ප්‍රධානම අසහනය කියන එකට හෝ මානසික ආතතිය කියන එකට සරුවත්තන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා හතරාකාර බයක් නිසායි මේ මිනිස්සයාට මේ ව්‍යාගත්ත බත කන්න නැත්තේ. එලාගත්ත පැදුර බුදියන්ට නැත්තේ. ඒ මොකද අපි ගත කරන ජීවිතයේ ශිල්පද හෝ ඉන්ද්‍රිය සංවරය හෝ බයලජනතිකම් පිළිබඳව යටිපහුවීමක් වුණොත් අපේ හිත නිතරම දෙත් දෙන්න ගන්න. මෙච්චර ලස්සන පිරිසුදු අවස්ථාවක් තිබිලත් මම මේ විදියට ලාමක වුණා කියලා ඒකට කියනවා අත්තානුවාද බය කියලා. තමන්න තමන් දෙත් දෙනවා. ඉතින් ඒක අඳුරට යනකොටම ඉන්න පටන් ගන්නවා. වයසට යනකොටම ඉන්න පටන් ගන්නවා. ලෙඩ වෙනකොටම ඉන්න පටන් ගන්නවා. මරණයේදී ඉහවා ගන්නවා. මට ලැබුණ අවස්ථාවේ මං කෙරුවේ නැහැ කියලා. ඒක නැති වුණත් පරහනුවාද බය තියෙනවා. මිනිස්සු වුණත් දොස් කියනවා මේ මනුස්සයාට මෙච්චර වටිනා පිරිසුදු ජීවිතයක් ගත කරන්න තියෙද්දි මේ වගේ නොහොද නොහොඹිනා ජීවිත ගත කරනවායි කියලා. එහෙම නැත්තම් අත්තානුවාද බයත් පරහනුවාද බයත් උපක්‍රමයෙන් ප්‍රයෝගයෙන් අයින් කරගෙන ජීවත් වුණත් ටික කාලයක් ගියාම තමන් නීතියට යටත් වෙයි, ඉතේ විලංගු වලට ඉන්න වෙයි, පොලිසියට අහුවෙයි කියන බය තියෙනවා. ඒකට කියනවා දඬ බය කියලා. ඒ තුනම අද සමාජයේ පගාවෙන් බේරනවා. අත්තනුවාද බය આવොත් පොඩ්ඩක් ටිකක් බීලා බුදිය ගන්න එකයි තියෙන්නේ. තනි වෙනකොට උගව දෙනෙක් කරන්නේ සර බීම ටිකක් බීලා ඇත්තකට වෙනවා. එතකොට මොනවාක්වත් තියෙන්නේ නැහැ. පරණුවාද බය වෙනකොට පත්තරයකට පොඩ්ඩක් ගෙවන්න වෙනවා. ඕන දෙයක් මකලා චර්චයක් හදලා දෙන්න පුළුවන් ජනමාධ්‍යයට. ඒ වගේම දඬ බය වෙනකොට ඒ මෛත්‍රත් අධිකරණ දුන්නොත් ජීවිත හැකියි. ඒක ඇත්තට අමාරු වැඩක් නෙවෙයි. නමුත් අන්තිමට තේරෙනවා අපාය බය කියලා එකක් දුක්ගති බය කිසිම විදිහකට ගෙවන්න බෑ. එජකට ඔළුව පල්ලෙහාට කඳ උඩට තියාගන්නලු ඇදගෙන වැටෙන්නේ අපායට. ඒක වළක්වන්න බෑ. මේ හතර තමයි ඔය එදිනදා ජීවිතේ අපට නිතරම අසහනයක් විදිහට මතුවෙන්නේ. ඉතින් ඒ අසහනය නැති කරන්න 100%ක් පිරිසුදු වෙන්න ඕනේ නැහැ සීලේ. තිබුණට වැඩිය හොඳ වෙන්න ඕනේ. අදට වැඩිය හෙට, හෙටට වැඩිය අනිද්දා ටික 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 උසන්โดනේ. මම ඔය රස්සාව කරන කාලේ මට මතක් වෙච්ච එකක් තමයි කිතෙක් දුරට මන් දන්නේ ඒ නිදර්ශන ගැළපෙයිද කියලා. අපි මඩක වාහනයක් එරුණොත් වාහනේ උඩ ගොඩ ගන්න ඉරිච්ච ටයර් එකට අපි ළඟ තියෙන ජැක් එක ගැහුවයි කියලා හිතමු. ඒ ජැක් එක ගහලා එතකොට කාර් එක ඉස්සෙනවා. සැසියත් එක්ක ඉස්සෙනවා. ඉස්සිච් එකට අඩයක් තියන්නේ නැතුව ජැක් එක පාත් කරොත් අර තිබුණ තැනමයි වැඩේ. ඒක නිසා ඒක පාත් වෙන්නේ ඉස්සලා ඒකට ගලක් හරි ලී කොටයක් හරි මොකක් හරි තියලා පාත් කරුවොත් ඒ ලී කොටේ ඒ ගල හොඳට පොළොවට එරිලා පතනම සකස් කරලා දෙනවා. ඊට පස්සේ ඒ කුඩ තියලා ජැක් එක ගැහුවොත් අරිට වැඩිය ටිකක් ඉස්සෙනවා. ඊට පස්සේ ඒකට තව ගලක් හරි ලීයක් හරි දාලා ජැක් එකෙන් උස්සන උස්සන ඉඩ ප්‍රස්තාවයට මොනවාරි රින්ගන් නැතුව පාත් කළොත් මඩ කොට තව තව මඩ වෙනවා. අනිත් වගේ මේ භාවනා කරගෙන යනකොට සීලය පිළිබඳ පොඩි විවෘතකමක් ක්ලියරන්ස් එකක් එනවා. ඒ ක්ලියරන්ස් එක ඉර කරන්න තිබුණාට වැඩිය සීලය දිනු කරනවා. ඉහළ පංචශීල රකින්න කෙනා අට සීලයට යනවා. අට සීල රකින්න කෙනා නව සීලයට, දස සීලයට. එහෙමම කර කර මේක ටික ටික උස්සලා දුන්න නැත්නම් උසෝස මඩේ මරි දැම්ම වගේ තව තව මඩ කොට ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ වෙලාවේදී ප්‍රයෝගයෙන් ඒ සීලය ඔසවලා දෙන්න පුළුවන් වෙන්නේ හුඟක් පින් කරපු කෙනෙකුට පමණයි. හුඟක් පෙර ඉඳලා ගෙනන ලද පාරමිතා කුසල් තියෙන කෙනෙකුට විතරයි මේ අවස්ථාව දැනගෙන තේරෙන්නේ මේ ඉඳ මේ ප්‍රස්තාව මේ අවස්ථාව මට ලැබුණේ මේට වැඩිය සීලයකට පිටින්න කියලා. එහෙම නැති කෙනාට හිතෙන්නේ සීලය නිකන් දඬු කඳක් වගේ, නෝන්ජල් කමක් වගේ දන දන දැක දැක මේ අනවශ්‍ය නීති පනව ගැනීමක්. ඒ නිසා විනතේන්නත් ඕනේ, ආශ්‍රය ප්‍රඥාව තියෙන්නත් ඕනේ, ඒ වගේම පරිසරයෙන් අවස්ථාව සැලසෙන්නත් ඕනේ. අන්න ඒ විදිහට ගියොත් විතරක් මේ උපනයන ක්‍රමයේ අනුව, ඕපනායක ගතිය අනුව එන්නේ පුද්ගලයාට වචනයෙන්, ක්‍රියාවෙන්, ජීවන රටාවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට කියන්නේ තිබුණට වැඩිය හොඳ තැනකට යන්න පුළුවන්. ඒ සඳහා දිගින් දිගටම භාවනාවේදී තමන්ට සුබ නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. ඒ පහළ වෙලා ඒ අනුව ක්‍රියාත්මක කරන්න නිවන නොලැබුණාට ඒ නිවනක වගේ මේ නිදහසක්, විවේකයක්, හුදකලා බවක්, විශ්‍රාමයක් මේ සීලයේ තුල තියෙනවා. සීලේ නැත්තම් ඒක දඬු කඳක් වගේ. ඒක නිකන් දඬු අඬුවක් වගේ හැම පැත්තෙම හිරවිලක් හිරවි. ඉතින් ඒක දැනගෙන භෞතික වශයෙන් සමහරලාට කායි විවේක වශයෙන්, දැන් චිත්ත විවේක වශයෙන්, උපති විවේක වශයෙන් තියෙන මේ විවේකයේ තන වඩා ගැනීමට අද වුණත් පිරිහිච්ච මේ සමාජෙත් එච්ච ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම බැලුවොත් පසුගිය අවුරුදු 20-30 හොඳටම ඒකේ වටිනාකම පේන්න පටන් අරගත්ත මේ අද තියෙන මේ සංකීර්ණ ලෙඩ රෝග නිසා. අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් මේ අපු එකක් වුන් මොලේ නහර පිපිරීම, මේවට තියෙන එකම පිළිතුරු විවේක වීම විතරයි. යම් කිසි කෙනෙකුට ඒක ඒ ප්‍රෙෂර් එක නැගිනකොට හෝ හાર્ට් ඇටැක් එකකට හෝ මොලේ නහර අපූර්ණ වෙලාවේ හෝ විවේක වෙනවා කියලා කියන්න පුළුවන් නම් අඩුම හානියක් සිද්ධ වෙනවා. අඩු ගන්න වෙනේ කත්තිය සර්පෙක් ආපු වෙලාවක නගලන්න නැතුව විවේක වෙන්න වෙනවා නම් විස චරිතගත වෙනවා අඩුයි. ඉලෙක්ට්‍රික් කරන්ට් එක වැදිච්ච වෙලාවක හරි කවන්නේ. කලබල වෙන්නේ නැතුව ඉන්නේ 230 කරන්ට් එක ඉච්චර අපේ ඇඟට බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. මැරෙන්නේ බයට. වෙන මොනකටත් නෙවෙයි. සර්ප විෂෙත් මැරෙන්නේ බයට. ඉතින් ඒක නිසා එතන තියෙන විවේකයේ කායික වශයෙන් අත්දකින්න පුළුවන්. ඒක දැන් හොඳටම බටහිර මේ වෛද්‍ය ක්‍රමයේ දීපවා පෙන්ලා දීලා තිනවා. අපිට තියෙන සෑම රෝගයක්ම සයිකෝසොමැටික්, එහෙම නැත්නම් මනසට බලපානවා. මනසේ නැත්නම් කායේ මනසේ දෙකේම තියෙන ප්‍රතිශක්ති අනුව තමයි වෛද්‍ය ක්‍රම සහ උපදේශ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතිශක්තිය නැති වෙලාවේ මොන උපක්‍රමයක් කරත් වෛද්‍යවරය අසරණයි, බේත අසරණයි. ඒ වගේම ප්‍රතිශක්තිය දෙන්න පුළුවන් දෙයක්ත් නෙවෙයි. ඒ ප්‍රතිශක්තිය සඳහා යෝගාවචරගේ හිත විස්රාම වෙන්න ඕනේ. ඒ විස්රාමයේ හරහා ලෙඩ රෝග සුව වෙනවා කියන එක ඔය බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට ශරුවචන් වහන්සේ තමන් වහන්සේත් ලෙඩ වෙච්ච වෙලාවෙත් අර චුන්ද ස්වාමීන් වහන්සේට කියනවා මට බොජ්ජංග ටික කියන්නේ. ඒකදී මේ භාෂී සායඩෝ එමත්නම් බුරුම අර්ථකථනයේ තියෙන්නේ මේ පස්සද්ධි චෛතසිකය තමයි සුව කරන චෛතසිකය. ප්‍රමෝද, ප්‍රීති, පස්සද්ධි, සුඛ, සමාධි. මේ පහ එක පෙළ දිගට යන්නේ. ඉස්ලාම තමන්ට මේ ප්‍රමෝදේ පහළ වෙන්න ඕනේ. මේ ඉන්න තැන පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය. එතකොට ඒන සෞඛ්‍ය සම්පන්න මානසික පසුබිම යටතේ මේ ප්‍රමෝදේ කියන්නේ තරුණ ප්‍රීතිය එක ප්‍රීතියක් බවට පත් වුණොත් එතකොට ද්වයාපාදේ අයින් වෙන්න ඕනේ. ද්වේෂය නැහැ තමන් කෙරෙහි හෝ කවුරුත් කෙරෙහි ද්වේෂයක් නැහැ. විශේෂයෙන්ම ඒ බටහිර වෛද්‍ය විද්‍යාවට දෝෂාරෝපණයක් නගනවා. බටහිර වෛද්‍ය විද්‍යාව නිතරම විසබීජ නාශනය කියන නාශන වචනේ පාවිච්චි කරන කාලේ ඒක හෝනියමක් කියලා. මේ නාශන හැංගීම කෙනෙක්ට මේ සහගහන අපි ලොකු සංසී ඉන්න කාලේ මේ කේමනන්ද සංසීට කියලා තියෙනවා යම් කිසි කෙනෙක් තව වෙනකොට භංග වේවා කියලා තුන්සරයක් කිව්වොත් කියන එක භංග වෙනවමයි කියන. ඒ තරම් මහා භයානක වචන මේවා. කාට හරි කිව්වොත් ඔය භංග වේවා භංග වේවා භංග වේවා කියලා කිව්වොත් අර මනුස්සර කෝක වෙතත් කියන මනුස්සයට භංගේ සිද්ධ වෙනවා. ඒකේ තමයි මොණේ කන අසන්න ගියත් නසන්න හදන මනුස්සා නැහිනෝ. ඒ නිසා ප්‍රීතිය එන්න බෑ කවදාකවත් එහෙම මේ විස බීජයක් එක්කවත් නැහැ. අන්නේ එතකොට තමයි පස්සද්ධිය පහළ වෙන්නේ. මේ පස්සද්ධි චෛතසිකය සම්පූර්ණ කායසිත මේ සමණයකටපත් කරනවා. ඊට පස්සේ තමයි සුඛයක් මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තුම සුඛයක් ලැබෙන්නේ. ඉතින් ඒක අපිට ඒ විදිහට ඇති වෙන මේ සීලය හෝ නැහැ සීලය නිසා ඇති වෙන මේ පිපිලිසරකම නැතිකම සුඛය ආපිට ප්‍රඥා වඩන්න හේතුව. ඉතින් ඒක නිසා ඒ ඕපන එක ගතිය එනකොට මුදුවටම කෙනෙකුට වැටහෙන දේ තමයි ධර්මයේ තියෙන මේ සජීවීකම. ධර්මයේ කිසිම විදියකින් මේ වහලා පැත්ත කරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මලකඩ කන දෙයක් නෙවෙයි. ඒක තමන් යෙදিলা කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඉnde සීලේ සමාධිය ප්‍රත්‍යය පුංචි පුංචි දිනු කමුත් දැක ගන්න හම්බෙන අතර තව ඉස්සරහට තමන්ට මේ වීඩියෝ ගොඩාක් ප්‍රස්තාවල් වඩා හොඳ අවස්ථාවල් එන්න වැඩි වෙන බව තේරෙනවා. කවදාකවත් ඒක මේ වේගය වැඩි කරගන්න උත්සාහ කරන්නත් එපයි කියනවා. ඒක බොහෝ මෙහෙමීට සිද්ධ වෙන්නේ. නමුත් මේකට හානි කරන දේවල්, අහිමි කරන දේවල් අයින් කරන්න වග බලාගෙන මේක වැඩෙන්න දෙන්න පටන් අරගත්තොත් ඒ පුත්තරට මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන දේවල් පෙළ ගැහෙනවා නම් මම විස්තර වශයෙන් කතා කරන්න කැමති නැති වුණත් අද ඒ ආජීවයේ සකස් වෙනකොටම ඉතිේ තියෙන කුසීත ගති නැතුව සම්මා වායාමය එහෙම නැත්නම් මේ වීරිය චෛතසිකයේ පුදුමාකාර නැගී හිටීමක් වෙනවා. ඒක මේ හරියට විටමින් එකක් ගැහුවා වගේ. එහෙම නැත්නම් ශරීරයට ප්‍රබෝධයක් කරන් දුන්නා වගේ තමන් දවසකට මේ ශරීර කෝඩුව පාවිච්චි කිරීම සඳහා මෙච්චර ඇඳුම් පාවිච්චි කරනවා, මෙච්චර ආහාර පාවිච්චි කරනවා, මෙච්චර සීනාසන පාවිච්චි කරනවා, මෙච්චර බෙහෙත් පාවිච්චි කරනවා කියලා පාවිච්චි කරන ප්‍රදේශය හරියටම ප්‍රයෝජනෙට සලකලා පමණක් පාවිච්චි කරනවා. අතිශෝක්තිය සඳහා නෙවෙයි, සුඛෝපභෝගීත්වය සඳහා නෙවෙයි, අල්ලභෝගීත්වයට පෙන්වන්න නෙවෙයි. ඒ විදිහට ප්‍රයෝජනෙට සලකලා චීවර පින්ඩ පාත සීනාසන ගිලම්පස පාවිච්චි කරනවා නම් ගියංග පැත්තෙන් කිනොට ඇඳුම කෑම බීම ටික ඉන්න හිටන ගේ දොර බෙහෙත් පිළිකර පාවිච්චි කරනවා නම් ඔය තරම්ම අතිකාල සේවාවල් කර කර නැහින්න දෙයක් නැහැ මේ. අපේ බඩ වේත රකින්න ඔච්චරම මහන්සියෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම විලි වහගන්න ඔය එනේන මොස්තර ඕන කරන්නේත් නැහැ. මොස්තර තියෙන විලි ලැජ්ජ නැතිකම්. විලි එළියට දාන තැන. ඒ වගේම සීනාසන කියලත් අන්ධහර පාණ්ඩ දෙයක් ඇත්තේ නෑ. මේ තමන්ගේ නොතමි දනිස් දෙක නොතමි භාවනා කරන තරක් විතරයි ධාරිපුත්තු සංසි ඉල්ලලා තියෙන්නේ. ඒ වගේම බෙහෙත් දෙනවයි කියලත් ඔය විශේෂඥ වෛද්‍යවරුම ඕනේ නෑ. කොත්තමල්ලි ටිකේ සනීප කරගන්නත් පුළුවන්. ඒ පාවිච්චි කිරීම සහ හම්බ කිරීම දෙක අතර මේ රහස දන්නේ නැති මනුස්සයා පුදුම වෙහෙසකට පත් වෙනවා. පැය 6 මදි, 8 මදි, 16 මදි ලංකාවේ ඉඳලා බෑ පිටරට යන්න ඕනේ. ඉස්සරහට තියෙන දේවල් උකස් කර කර මේ වැඩ කරන්න ගියාම මේ මනසට කොහෙද ඉතුරු වෙන වීරිය? ඒ වීරිය තියෙනවා ඉටිපන්දම දෙපැත්තෙම පත්තු කරන වගේ ගෙවිල නැස්ති වෙනවනම් අකාලේ නැහිනවා. ඒ නිසා ඒ ආජීවයේ සකස් වෙනවත් එක්කම පුතුම විද්‍යත නිතරම මේ දැල් වෙන පහනක් වගේ එලඹ සිටි වීරියෙ ඉන්න පටන් අර ගන්නවා. හිතා ගන්න බෑ කොහෙන්ද මේ උනන්නේ කියලා. කොහෙන්ද මේ එකක් විරොන්ට ඊගාව දෙය කරන්න? ඉතින් භාවනා ක්‍රමයේ අපි කීප වතාවක් කල්පනා කරා මේ චේතනාව නැති වෙනකොට, එහෙම නැත්නම් බලාපොරොත්තුවක් නැතුව භාවනා කරනකොට ඒ මනුෂ්‍යයා කුසීත වෙයි කියලා. ඇයි ඒ මනුෂ්‍යයා භාවනා කරන්නේ කියලා ඒ මනුෂ්‍යයාට මේ අර්ථකථනය දෙන්න බැරි වෙයි කියලා. නමුත් ඇත්තට සිද්ධ වෙන විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඇත්තටම සිද්ධ වෙන නිතරම අලුතෙන් charge කරව බැටරියක් වගේ ඕන දෙයක් එකක් ඉවර කරුවට හතියක් නැහැ. ලොකු සංසි ඉන්න කාලේ කියපු දෙයක් තමයි සතියෙන් සම්පජඤ්ඤයෙන් කරනවා නම් හැම චිත්තක්ෂණයකම විස්්‍රාම වෙනවා හිත. එක්සෝස්ට් නැහැ. ගෙමි හතියක් නැහැ. හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා. ඒ විස්්‍රාම වීම කලාවක් මිස විද්‍යාවක් නෙමෙයි. Tamange වැඩ සකස් කිරීම වෙන්න ඕනේ කරන කරන වැඩෙන් හිත විස්්‍රාම වෙනවා. කරන කරන වැඩෙන් හිත හුදේකලාවේ හිත විවේක වෙන වැඩ ඒක කරන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අරගන්නවා මේ වීරිය ඇත්ත මේ කුසිතකමට විරුද්ධව තියෙන ධර්මතාවය මයි මේක මයි බුදුරජාන් වහන්සේට බුද්ධ කියන වචනේ කියන්නේ බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ කියන වචන. උන්වහන්සේ නිතරම පිපිච්ච ගතියෙන් තියෙන්නේ පිපිච්ච මලක් වගේ. ඒ ප්‍රබුද්ධ භාවය ඇති වෙලා තියෙන උන්වහන්සේගේ ජීවන රටාව එහෙම නැත්නම් මේ ආජීවය කිසිම කෙනෙකුට කොහොමඩක් බරක් කරලා නැහැ. මලකින් රොන් ගන්න බඹරෙක් වගේ ගෙවල් ගෙවල් වල ඉඳෙන බතින් බත් හැන්දක් ඉල්ලගෙන කාලා ජීවත් වෙන ජීවිතේ කිසිම කෙනෙකුට බරක් නැහැ. ඒක නිසා නිතරම එලඹ සිටි ගතියක් තියෙන භික්ෂුන් වහන්සේලාට නිතර සිහිපත් කරන්න කියන එක යෝගාවචරොත් නිතර සිහිපත් කරන්න ඕනේ. පරපටිබද්දා මේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්චවේ කියලා. මගේ මේ මුළු ජීවිතේ අනුන් හා බැඳිලා තියෙන්නේ මට කණ්ඩ දෙන්නේ දායකයා. සිගුර හරි ගැසලා දෙන්නේ දායකයා. සීනාසනේ හදලා දෙන්නේ දායකයා. බෙහෙත් ටික හදලා දෙන්නේ දායකයා. ඒ නිසා මගේ තියෙන සම්පූර්ණ අනුන් මත රඳා පවතින ජීවිතේ නිසා මට මොන මේ හිකන්නට මොන නම්බුවත්. හම්බෙච්ච දේ පිළිබඳවත් නම්බුවක් නැහැ. හම්බෙච්ච නැති එක පිළිබඳවත් නැහැ කියන්නේ යෝගාවචරයාගේ යෝග ජීවිතයත් එහෙම සකස් වෙන්නේ. මේකට තමයි ආජීවය කියලා කියන්නේ. ඒ ආජීවයේ ඉන්නකොට හැම මොහොතක්ම පින් උනන මොහොතක් පාටපත් වෙනවා. ඒක මේ වගේ භවනා වැඩමුළුවකට આવත් දවස් 3-4ක් විතර යනවා. 4ක් විතර ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ කාලසටහනට යෝග වෙලා සිද්ධ වෙලා කරගෙන යනකොට ගැම්ම ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ භවනා වැඩ ක්‍රමය නොතිබුණා නම් හැම කෙනාටම අරණ්‍යගත වෙලා පැවිදි වෙලා කළ යුතු වැඩක් නෙමේ ගිහියත් නෙමේ හදලා දීලා තියෙන්නේ. ඉතින්සයික කරනකොට තමන්ට යම් ආකාරයකට ඒ ශාසනික වශයෙන් අනුග්‍රහයක් ලැබෙනවා තේරෙනවා නම් පෙරදා නැති සීලයක් සමාධියක් ප්‍රඥාවක් ඒ වගේම ශ්‍රද්ධාවක් වීරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් හැම වෙලාවෙම හිතන්න ඕනේ ශාසනයෙන් මට මේ ටික වෙනවා නම් මම ශාසනය වෙනුවෙන් කළ යුතු පූජාව කළ යුතු කැපකිරීම මොකද්ද කියන එක නිතරම සකස් කරන එකටමයි ප්‍රඥාව කියන්නේ. ඒකයි ප්‍රඥාව කියලා කියන්නේ මේ තරම් මේ ශාසනික මට මේ වගේ සීවයක් කරනවා මම කොච්චර ශාසන සීවී කරන්න ඕනද කියලා යනවන එnde end 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 ඔක කන්දක් උඩ තිබුණු ගලක් පෙරලපුවාම ඒක කස කැවි කැවි කස කැවි කැවි පල්ලෙහාට යන්න වගේ යන්න පටන් ගන්නවා. ඒකමයි ඔය ඕපනයික ගුණයේ හැටි. ඒ දෙක ඔය සීල සමාධි දෙක අතර තමයි වේගෙන් කරකවෙන්නේ. සීල ප්‍රඥා දෙක අතර සමාධිය මේකේ අතුරුඵලයක්. ඒ සෝනදන්න සූත්‍රයේ හැම තැනකදී වගේ සම්ප්‍රඥාව සීලයටත් සීලේ ප්‍රඥාවටත් දෙක අතර බාධාකින් තුරව කරකිනවනම් සමාධිය කියන එක ඉච්චරම අරු නෑ. හැබැයි සමාධිය කැඩුනත් යෝගාවචරය වග බලා ගන්න ඕන සීල කඩා ගන්න නැති. සීල කැඩලා නැත්නම් ඕනම වෙලාවක නැවත ඒ ක්‍රමීත සමාධිය උපය ගන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන යෝගාවචරය කොයි වෙලාවක හරි ඒ ප්‍රඥාව ශීල දෙක අතර තියෙන සම්බන්ධතාවය මැලවෙන්න දෙන්නේ නැතුව කැඩෙන්න දෙන්නේ නැතුව කබර වැටෙන්න දෙන්නේ නැතුව ශක්තිමත්ව පවත්වාගෙන ඉන්නවනම් සමාධිය ආවත් නාවත් වීර්ය වට ගන්න තුන නැත්නම් වීර්ය වන්තකම වට ගන්න තුව දිගට කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ක්‍රමේදීහා බලනකොට මේ වැඩපිළිවෙලේ අධිකාරී ශක්තිය මේක ගිනිකට හරියනවා හරියන්නේ නැහැ කියන එක කවුරුත් විසින් තීන්දුව කරන දෙයක් නෙවෙයි. කාටවත් බෑ තව කෙනෙකුගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බාධා කරන්න. මොන විදිහෙන්වත් බෑ තව කෙනෙකුගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට උදව් කරන්න. ඒක හේතුඵල ධර්මයක් අනුව සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් වෙන්නේ සාකච්ඡා කරලා තමන්ගේ සිටින වැඩ පිළිවෙලට තමන් අනුග්‍රහ කරගෙන ඉදිරියට යෑමක්. ඒ නිසා මේ මාර්ගය සම්මා දිට්ඨිය පටන් තීරු ගන්නකොටම මේ නිවනේ ලකුණු ටික ඒකේ තියෙන අර දේවල් වලින් නිදහස් වෙන ගතිය, විවේක වෙන ගතිය ඒකෙම තියෙනවා. ඒක නිසා ඒ පුද්ගලයාට මේ රජ වෙන්න වැඩ කරන පුද්ගලයා රජෙක් වගේ හැසිරෙන්නේ කියලා කියනවා. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට ක්‍රියාත්මක කරගෙන යනකොට නිවනේ ලකුණු ඒ මාර්ගයට බහිනකොටම මාර්ගයට මාර්ගයේ වේගය වැඩෙනකොටම තේරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අංග පහම විස්තර කරන සෑම තැනක සරුවචනංශය සඳහන් කරලා තිනවා. මේ ධර්ම පහට අනුපරිවත්තක අනුපරිධාවණය කරන ධර්ම තුනක් තමයි උදව් කරන්නේ. සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත්. නිතරම නිවැරදි දැක්ම ඇතුව අතනාරින්න ලද වීරියක් ඇතුව සතියෙන් ගත කිරීම මේ පහ නිතරම සජීවීව කරකවන්න උදව් වෙනවා. සමහර විටක සතිපට්ඨාන ක්‍රමයෙන් මේට වැඩිය වෙනස් ජීවිත සඳහන් කරනවා. මාර්ග ඥානයට කිට් වෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංක පහ විතරයි වැඩ කරන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විරති චෛතසික වශයෙන් විතරයි උදව් කරන්නේ කියලා. එතකොට මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වලට කියන පංචාංගික මාර්ගය කියලා. සීලේ වෙනකොට අංග සම්පූර්ණ වෙලා විරති චෛතසිකක් විදිහට කටයුතු කරනවා. චත්තාරිසක සූත්‍රයේදී සර්වචනහන්සේ හැම අංගයකටම සම්මා දිට්ඨියත්, සම්මා වායාමයක්, සම්මා සතියක් අනුපරිධාවනය කරනවා. ඒක පිරිවර වශයෙන් ගමන් කරනවා, අනුපරිවර්තනය කරනවා, හොඳ පැත්තට තල්ලු කරනවා. ඒ නිසා යෝගාවචරය ඒ දෘෂ්ටිය සකස් කරගෙන සතියෙන් වීරියෙන් කටයුතු කරනවා නම් දිට්ඨින් චානුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියන විදිහට කටයුතු කරනවා නම් හැම චිත්තක්ෂණයකම පියවරෙන් පියවරට තමන්ගේ එල්ලෙර ගමන් කරනා වගේ මේ වෙනි ගමනක් තියෙනවා. ඉතින් ඒක දෙවන්නේක් මත රඳා පවතින එකක් නෙවෙයි, තමන්ගෙමයි තියෙන එකක්. ඒකට කළ යුතු අනුග්‍රහ වශයෙන් තමයි අපි මේ සාමූහික එකතුලා භාවනා කරමින්, ඒ බණ කියමින්, ධර්ම සාකච්ඡා කරමින්, සමත විදර්ශනා වශයෙන් අපි භාවනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට ගොනු වෙලා එක තැනක නොහිටියත්, තමන්ගේ වල් දොරවල් වලට ගියත්, එහෙම නැත්නම් වෙන ඉරියව්වකට මාරු වුණත්, දිගටම සම්මා දිට්ඨිය කියන එක ඉරියව්වත් එක්ක බැඳිලා තියෙන එකක් නෙවෙයි. සම්මා වායාමයේ කියන එක එලඹ සිටි දල්වා ගන්න ලද වීරිය මොනම හේතුවක් නිසාවත් ඉරියව්වට බැඳිලා නැහැ. සම්මා සතිය එලඹ සිටීම ඉරියව්වට බැඳිලා නැහැ. අපි ආධුනිකයෙක් වශයෙන් වාඩි වෙලා සක්මන් කළ මේව පටන් ගත්තට හැම ඉරියව්වකදීම, හැම ජීවිතයේ සම්දිස්ථානයකදීම මේ සම්මා දිට්ඨියත්, සම්මා වායාම, සම්මා සතියත් ඉදිරිපත් කරගෙන ඉන්නවා නම් ඒ යෝගාවචරයා අනිවාර්යයෙන්ම නිවන දිහාට හිත යොදාගත්ත යෝගාවචරයක් බවට පත් වෙනවා. ඒක නිසා අපි අපේ ජීවිතය ඒ අනුව සකස් කර ගන්නවා විතරක් නෙවෙයි, තව දකින්න කෙනෙකුට වුණත් ඒක ආදර්ශයක් කරගෙන අනුගමනය කරන්න පුළුවන් වෙන විදිහට ආදර්ශයක් පිටපින් ගතකරන කටයුතු කිරීම තමයි බාහිර සාසනය කියන්නේ. අභ්‍යන්තර සාසනය කියන්නේ තමන්ගේ ජීවන. නමුත් ඒක කාට හරි ආදර්ශයක් වෙන විදිහට, කාට හරි පූර්වාදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒක බාහිර සාසනයටත් උදව් වෙනවා. ඒ නිසා මේ වගේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙන අය තමන්ගේ සාසනයත් සම්පූර්ණ බාධාවකින් තොරව කටයුතු කරන අතර අනුන්ටත් ඒ වගේ බාහිර සාසනයටත් ඒ වගේ පරමාදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්ඩ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විතර ගොනු කරගත්ත ධර්ම කොටසක් නෑ. ඒ නිසා මෙතුවක්කල් අසන ලද ධර්මත් තමන්ගේ ප්‍රෞද්ධලික ප්‍රායෝගික දැනුමත් එකතු කරගෙන ශක්ති ප්‍රමාණය මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඍජු කරගෙන අවසානයේ සඳහන් වෙන්නා වූ මේ සම්‍යක් සමාධිය ආර්ය සම්‍යක් සමාධියක් බවට පත් කර ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් දේරතරා මාලාවේ සමාප්තිය සටහන් කරනවා. ශීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා